đi lên lắc hát
පුංචිය අපේ හපන් කන් පෙන්නන පුංචි වේදිකාව ළමා මණ්ඩප
මුරකාවල් නැති වැට කොටු බැන්නේ නැති
අපේම අපේම නවාතන
අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද දින ළමා මණ්ඩපයේ ඔබ වෙත ගෙන එන මා මෙත්මා ලක්ෂ්මී ද සිල්වා. මම ග්‍රෙනංගා ඉන්ටර්නැෂනල් හයි ස්කූල්හි 8 වසරේ ඉගෙනුම ලබනවා. අද මම ඔයාලට කියන්න යන්නේ පසුගිය වසරේ ලංකාවට ගිය ගමනේදී මා නැරඹු යාල ජාතික වනෝද්‍යානයේ පිළිබඳවයි. මේ මගේ පළමු යාල සංචාරය නිසා එදින ළඟාවන තෙක් මා ගත කළේ බලවත් නොයවසිල්ලකින්. දකුණු හා ඌව පළාත් තරහා යන ගමනේදී එක් ස්ථානයක් ලෙස යාල නැරඹීමට අප තීරණය කළා. ඒ සඳහා මම අම්මා තාත්තා හා ආච්චිලා සමග තිස්ස මහාරාමයේ හෝටලයක නතර වුණා. වනජීවී දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සංචාරක මඟ පෙන්වන්නෙකුගේ සහය මෙම ගමන සඳහා යොදා ගැනීමට තාත්තා ක්‍රියා කර තිබුණා. ඔහු නියමිත දිනේ උදෑසන 4ට පමණ සිය සෆාරි ජීප් රථයෙන් අප සිටි හෝටලයට ආවා. අප ජීප් රථයේ පිටුපස පිහිටි නැරඹුම් කොටසට ගොඩ වුණා. දෙසැම්බර් මාසයේ නිසා එදින උදෑසන දැඩි සිසිලසක් තිබුණා. පැය භාගයක පමණ ගමනකින් පසු අප යාල වනෝද්‍යානයේ පිවිසුමට ළඟා වුණා. ඒ වන විටක් ජීප් රථ විශාල සංඛ්‍යාවක් එම ස්ථානයට පැමිණ තිබුණා. වනෝද්‍යානයේ දොරටුව විවෘත කරන්නේ උදේ 6ට නිසා ප්‍රවේශපත් ලබා ගැනීමෙන් පසුවත් අපට ටික වේලාවක් ජීප් රථ පෝලිමේ රැඳී සිටින්නට සිදු වුණා. ඉරපායන හිමිදිරි උදෑසන වනසතුන් නැරඹීමට වැඩි ඉඩක් ලැබෙන නිසා බොහෝ දෙනා වනෝද්‍යානයේ නැරඹීමට පැමිණෙන්නේ මෙම වේලාවටයි. ඒ නිසා දිග වාහන පෝලිමකුත් තිබුණා. යාල දකුණු හා ඌව පළාත් දෙකටම අයත් එක් පසකින් මුහුදින් මායිම්ම පිහිටා තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජාතික වනෝද්‍යානයයි. ඒ වර්ග කිලෝමීටර් 1000ක් පමණ ප්‍රමාණයක් පුරා පැතිරෙනවා. ඒ වර්ෂ 1900යේදී අභයභූමියක් බවටත් වර්ෂ 1938යේදී ජාතික වනෝද්‍යානයක් බවටත් පත් කර ඇත. මෙහි වනසතුන් පමණක් නොව කටුපඳුරු, ලඳු කැලෑද, කඩොලාන වැනි ශාක ප්‍රජා කිහිපයක්ද දක්නට ලැබෙනවා. ඒ නිසා යාල පාරිසරික විවිධත්වයකින් යුතු අභයභූමියක්. මීට අමතරව කුඹුක්කන් ඔය හා මැණික් ගඟ වනෝද්‍යානය හරහා මුහුදට ගලා බසින අතර කුඩා වැව් දිය කඩිති රසක්ද වනෝද්‍යානය තුළ තිබෙනවා. මේ නිසා තමයි යාල දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයක් වී තිබෙන්නේ. උදෑසන 5:30 පමණ වන විට කෙමෙන් කෙමෙන් ඉරු උදා වන්නට වුණා. වනෝද්‍යානයේ ඇරීමට ඇත්තේ තව ටික වේලාවක් නිසා මට ඉමහත් සතුටක් දැනුණා. සුළඟත් සමග දැනෙන සිසිලස මට අමුතු ප්‍රබෝධයක් ලබා දුන්නා. ටිකෙන් ටික කුරුළුනාද මොනරුන්ගේ හඬ ඇසෙන්නට වුණා. කලබලකාරී පරිසරයෙන් මිදී අමුතුම පරිසරයකට ඇතුළු වන බවක් මට දැනුණා. ජීප් රථ 200ක් පමණ තිබුණත් ඒවා වනෝද්‍යානය තුළ පිහිටි විවිධ මාර්ග ඔස්සේ ගමන් කළ නිසා එක් මාර්ගයේ තදබදයක් ඇති වුණේ නැහැ. වනය තුළ නලා ශබ්ද කිරීම තහනම් වන අතර වාහනවලින් බැසීමත් නොකළ යුතු බව මඟ පෙන්වන්නා විශේෂයෙන් මට කිව්වා. වනෝද්‍යානයට ඇතුළු වී සුළු වේලාවක් තුළ උදෑසන ආහාරයේ භුක්ති විඳින අලිපවුලක් අපට දැකගන්නට ලැබුණා. ඔවුන් සිටියේ ජීප් රථයට ඉතා සමීපයෙන්. මග පෙන්වන්නා රථයේ එන්ජිම අක්‍රිය කර නිශ්ශබ්දව බලා සිටින ලෙස අපට කිව්වා. ටිකකින් ඔවුන් වැලි ක්‍රීඩා කරන්නටත් පටන් ගත්තා. මෙම සංචාරයේදී අපට තවත් අලි රංචු කිහිපයක්ම දැකගන්නට ලැබුණා. මෙම අලින් ශ්‍රී ලංකාවට ආවේණික ආසියානු අලියාගේ උපවිශේෂයක්. ඔවුන් දැනට සීග්‍රයෙන් වඳ වී යන නිසා සංරක්ෂණය කළ යුතු සත්ව විශේෂයක්ද වෙනවා. මීට අමතරව තනබිම් ආශ්‍රිතව තිත්මුවන් රැසක්ද අප දුටුවා. දිය කඩිති ආශ්‍රිතව මඩේ läග සිටින වල් මීහරක්ද සුලභ දර්ශනයක්. ඈත ගල් තලාවක läග සිටි වලහෙත් දුටුවත් ළඟට නම් දකින්නට ලැබුණේ නැහැ. කොටියන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල සැරිසරුවත් අපට කොටියෙක් නම් දකින්නට ලැබුණෙත් නැහැ. මේ මට දුකක් ඇති කළා. තව දෙයක් කියන්න ඕන. මෙහි මඟ පෙන්වන්නන් අතර හොඳ සුවදතාවයක් පවතිනවා. එක් අයකු අලි කොටි වලසුන් වැනි විශේෂ සතුන් දුටුවහොත් එම ප්‍රදේශයේ අනෙක් මඟ පෙන්වන්නන්ටත් ඉක්මනින් දුරකථන මාර්ගයෙන් දැනුම් දෙනවා. ඉතින් විනාඩි කිහිපයක් ඇතුළත එම ස්ථානයට වාහන ගොඩක් එකතු වෙනවා. මෙම මඟ පෙන්වන්නන් වනෝද්‍යානයේ අස්සක් මුල්ලක් නෑරම දන්නවා. අප නුදුටුවත් ශ්‍රී ලාංකික කොටියාද මෙරටම ආවේනික බව මඟ පෙන්වන්නා කිව්වා. කොටියාද වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇති අතර ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම කෙටි කොටි ඉන්නේ යාල බවත් ඔහු කිව්වා. අවට ගස්වල කුරුළු විශේෂ රසක්ද අපට දැකගන්නට ලැබුණා. මොවුන් අතර අපටම ආවේනික අලු කෑඳැත්තා හීන් කොට්ටෝරුවා වැනි කුරුල්ලන්ද සිටියා. මීට අමතරව මොනරුන් හා ශ්‍රී ලංකාවට ආවේනික වලිකුකුලන්ද මෙහි සුලව දර්ශනයක්. සංචාරක පක්ෂීන්ද විවිධ කාලවලදී මෙහි පැමිණෙනවා. දියකඩිති ආශ්‍රිතව දැකපු තවත් සත්ව කොට්ටාසයක් තමයි කිඹුලන්. මීට අමතරව හාවුන් වැනි කුඩා සතුන් භීතියෙන් පැනදුවනු මාදුටු අතර හිවලුන්ගේ හූනාදයද අපට ඇසුණා. ඉතින් කැලෑව ඇතුලේදී විශේෂ දෙයක් මතක තියාගන්න ඕන. ඒ තමයි අපි සතුන්ගේ භූමියට ඇතුළු වී සිටින නිසා ඔවුන්ගේ නිදහසට බාධා නොකළ යුතුයි. මීට අමතරව කුණු කසල දමා පරිසරය අපිරිසිදු කිරීමද නොකළ යුතුයි. නොදැනීමව පැය 4ක පමණ කාලයක් වනෝද්‍යානය තුළ ගත කළා. අවරශ්මිය සැරවන විට සතුන් සෙවන සොයා ඝන කැලයේ තුළට පිවිසෙන බව මඟ පෙන්වන්නා කිව්වා. ඒ නිසා අපිත් වනෝද්‍යානයෙන් පිටවීමට තීරණය කළා.
Get out.
දී අප වනෝද්‍යානය තුළ ගත කරේ කෙටි කාලයක් වුවත් වනසතුන් සමග ආරක්ෂිතව රැයක් ගත කළ හැකි පරිදි සැකසූ නිවාරු නිකේතනද වනෝද්‍යානය තුළ තිබෙනවා. ඒවා බොහෝමයක් දිය කඩිති කුඩා වැව් ආශ්‍රිතව පිහිටා තිබෙන නිසා උදෑසන හා සවස් කාලයේ දියබීමට එන සතුන් බොහෝමයක් නවාතැනේ සිටම නැරඹිය හැකි. මායාල වනෝද්‍යානය නැරඹීමට ගිය ගමන මෙසේ අවසන් වුවත් වනසතුන් රැක ගැනීම ඇති වැදගත්කම මට හොඳින් වැටහුණා. මිනිසුන්ගේ සමහර ක්‍රියාකාරකම් නිසා වනසතුන්ට තම වාසස්ථාන අහිමිවන බවත් මට වැටහුණා. ඉතින් පුංචි අප වනසතුන් රැක ගැනීම ඇති වැදගත්කම හොඳින් වටහා ගත යුතුයි. තව දෙයක් කියන්නත් තියෙනවා. ඒ තමයි දැඩි වියලි කාලය නිසා සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී වනෝද්‍යානය වසා ඇති බව. ඉතින් මෙම ගමනේදී අපි සිතුල්පව්ව, තිස්ස මහාරාමය, කිරින්ද, කතරගම වැනි ආගමික හා ඓතිහාසික වශයෙන් වැදගත් තවත් ස්ථාන කිහිපයක්ද නරඹන්න ගියා. ඉතින් ඔයාලත් ලංකාවට යන ගමනකදී යාල වනෝද්‍යානය සහ ඒයාවට ඇති වැදගත් ස්ථාන නරඹන්න යන්න අමතක කරන්න එපා. අද දින ළමා මණ්ඩපය ඔබ වෙත ගෙන එන මා මෙත්මා ලක්දිවි ද සිල්වා. ආයුබෝවන්.